කතානායකවරයා විසින් කරන ලබ නිවේදනයේ 2024 අප්‍රේල් 26 වෙනි සිකුරාදා එනම් අද දින පූර්ව භාග 11ට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාර්ක සභාවේ රැස්වීමක් සහ එය අවසන් වූවහම තේරීම් කාර්ක සභාවේ රැස්වීමක් කාර්ක සභා කාමර අංක දෙකෙහි දී පැවැත්වීමට නියමිත බැවින් අදාළ රැස්වීම සඳහා පැමිණ සහභාගී වන ලෙස සියලුම සමාජික මන්ත්‍රීවරයන්ට දැනුම් දීමට කැමැත්තෙමි. කතානායකවර විසින් ලිපිලේඛනාදී පිළිගැන්වීම ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ධනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 154(6) ව්‍යවස්ථාවට ප්‍රකාර විකුණාධිපතිවරයාගේ වාර්තාවේ 10 වැනි කාණ්ඩයේ 8 වැනි කොටස ශ්‍රී ලංකා රේගුවේ පවතින විවිධ අරමුදල් කළමනාකරණය පරිපාලනය සම්බන්ධයෙන් වූ විශේෂ විකුණන වාර්තාව මම ඉදිරිපත් කරමි. ගරු සභානායකතුමා,
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, එකී වාර්තාව මුද්‍රණය කෘතියයි යෝජනා කරමි.
ලිපිලේඛනාදී පිළිගැන්වීම ගරු අග්‍රාමාත්‍යතුමා, රාජ්‍ය පරිපාලන සදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි, 2023 වර්ෂය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික ආර්ථික විවරණය සහ මූල්‍ය ප්‍රකාශය සහ මෙහෙයුම් මම ඉදිරිපත් කරමි. මේ වාර්තාව ජාතික ආර්ථික භෞතික සැලසුම් පිළිබඳව ආංශික අධීක්ෂණ කාර්ක සභාව වෙත යොමු කළ තියා යෝජනා කරමි.
ගරු අධ්‍යාපන අමාත්‍යතුමා,
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, රජයේ ගිණුම් පිළිබඳ කාර්ක සභාව පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළ ද වාර්තාවේ පාර්ලිමේන්තුවේ සභානායක කාර්යාලය සම්බන්ධ කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳව වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව රජයේ ගිණුම් පිළිබඳ කාර්ක සභාවට යොමු කළ තියා යෝජනා කරමි.
ගරු බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, 2022 වර්ෂය සඳහා ටවර් හෝල් රඟහල පදනමේ වාර්ෂික වාර්තාව සහ මූල්‍ය ප්‍රකාශ ඉදිරිපත් කරමි. මෙම වාර්තාව මාධ්‍ය තාරුණ්‍ය උරුමය හා නූතන පුරවැසියා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභා වෙත යොමු කළ යුතුය යෝජනා කරමි.
කාරක සභා වාර්තා පිළිගැන්වීම පවිත්‍ර වන්‍යාරච්චි සෞහෘද පදනම සංස්ථාගත කිරීමේ පනත් කෙටුම්පත පිළිබඳ ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවේ වාර්තාව හා එහි කාර්ය සටහන් එම කාරක සභාවේ සභාපති වෙනුවෙන් ගරු නීතිඥ ප්‍රේමනාථ සිද්ද ලොවත්ත මැතිතුමා විසින් පිළිගැන්වීම.
I present the report of the Legislative Standing Committee on the bill entitled Pavitra Vanniyarachchi Sahurda Foundation Incorporation together with the minutes of the proceedings. Thank you.
Salaka balima kavadada sabhanayakathuma. Salaka balima kavadada sabhanayakathuma. Salaka balima kavadada
etadi
honda mahajana pessam piliganneema garu neethichcha mohan pedassan sillamathuma.
නියෝජ්‍ය කතානායකතුමනි, වක්කල්ල හප්පුගල බංගලාවත්ත අංක 157 26 ධර්ම ස්ථානයේ පදිංචි SHB ජගත් පණ්ඩිත මහතාගෙන් ලැබුණු පෙස්සම ගෞරවයෙන් පිළිගන්නවා.
ගරු බුද්ධික පත්‍රණ මැතිතුමා, පෙස්සම් 10යි.
ගරු කතානායකතුමනි, පෙස්සම් පිළිගැනීමට කලින් ඉතා කෙටියෙන් ඔබතුමාට මම මේ ලේඛනයක් සභාගත කරලා ඉදිරිපත් කරනවා. සභානායකතුමා මේකට උත්තරයක් දෙන්න. මැයි පළවෙනිදට 1000ක් යවුන් සේනාංකෙන් කොළඹට ගේන්න මේ වියදම් ලේඛනයේ. එතකොට ආහාර වියදම් තියෙනවා, බස් වියදම් තියෙනවා. මට දැනගන්න ඕනේ ආණ්ඩුවේ මොන දේශපාලන පක්ෂද මේ ගේන්නේ කියලා. 1000ක් මැයි පළවෙනිදා මේකේ මේ මාතෘකාව ඔක්කොමතක තියෙනවා. මේක ආයි යවුන් සේනාංකේ. යවුන් සේනාංකේ නිලධාරීන් වෙන්න බෑනේ. ඒගොල්ලෝ මැයි රැලියක වෙනවනම් ආණ්ඩුව වියදම් කරන්න විදියක් නැහැ නේ. ඒ නිසා මේක හොයලා බලන්න ඕන.
මේ
1000ක් එන්නේ බස් වියදම්, කෑම වියදම් මොකටද කියලා. මේක ගැන හොයලා බලන්න ඕනේ. ඒකයි මේක සභාගත කරනවා. මේ ගැන සම්පූර්ණයෙන් හොයලා බලන්න ඕනේ. පරීක්ෂණ කරනවා. අපි දැනගන්න කැමති මොන දේශපාලන පක්ෂයද? නැයි පළවෙනි යෝන් සේනාංගේ සේවකයෝ ආවට ප්‍රශ්නයක් නැහැ. තමුන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය. හැබැයි රජයේ වියදමින් බස් වියදම් කෑම වියදම් මේක තියෙන්නේ වියදම් ඇස්තමේන්තු ලේඛනය.
අර ගරු නියෝජ්‍ය කතාන්තුමනි, මේක දැන් මතු කරපු නිසා ඒක ගැන හොයලා දවස හවස වෙන්න ඉස්සෙල්ලා උත්තරයක් ලබා දෙන්න. හැබැයි පෙත්සන් 10 ගෙනාවු පෙත්සන් කාර්යයක් නිසා මම වැඩි කතා ගන්න කැමති
නැහැ. පෙත්සන්ට ඉදිරිපත් කරන්න ඔබතුමා.
අරු කතානායකතුමනි, මේ පාර්ලිමේන්තුවේ නෙවෙයි වෙස් මිනිස්ටර් පාර්ලිමේන්තුවලත් මේ පෙත්සන් ඉදිරිපත් කිරීම කියන එක ජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් කරන අනුල්ලංඝනීය අයිතියක්. එතකොට මේ පෙස්සන් වලට කවුරු හරි ගරහනවා නම් ඒ ගරහන්නේ මේ පෙස්සන් ඉදිරිපත් කරපු අහිංසක මන්ත්‍රීවරට. මේ පෙස්සන් කියන්නේ ගම් වල තියෙන නිර්නාමික පෙස්සන් නෙවෙයි. අතරම මේ නම
කාලය ගැන තික්
කියන්නේ කාලය ගන්නව නෙවෙයි ගරු කතා නැගෙ තුනේ. අතරම මේක මේ සංවාදය ඇති වෙච්ච එකත් හොඳයි. මේ රටේ පෙස්සන් කිව්වම එන්නේ නිර්නාමික පෙස්සන් අර ගම් වල කැලෑපත්තර. අතරම පුළුවන් නම් අපි පාර්ලිමේන්තුවේ මේ පෙස්සන් කියන වචන වෙනුවට වෙන නමක් දානවා නම් ඒ තරම් හොඳයි. ඒකට හේතුව දැන් අපි අපි ගම අද පෙස්සමක් තියෙනවා ඉදිරිපත් කරන්න කියලා සමහර නොදන්නා යහනෝ මොනවද සර් පෙස්සන් කියලා. ඉතින් ඒ නිසා මේ ගම්වල අහිංසක මිනිස්සුන්ගේ දුක් ගැනවිල්නේ. ඉතින් එහෙම 10ක් ඉදිරිපත් කරන එක ගැන මම ආඩම්බර වෙනවා. එකක්වත් ඉදිරිපත් නොකරන පුස්සන්ට වඩා.
හොඳයි ඉදිරිපත් කරන්න ගර්තන්තුම.
ගරු කතානායකතුමනි ඉස්තුති ඔබතුමා දක්වපු දායකත්වයට. කඹුරු පිටිය මාපලාන රට ලංකාවත්ත අංක 225 D3 ධර්ණ ස්ථානයේ පදිංචි බද්රා එගොඩ විතරණ මහත්මියකින් ලැබුණු පෙත්සමක්. තෙලිජ්ජවිල කිරිමැටි මුල්ල බාලගේවත්ත යන ලිපිනේ පදිංචි HB මල්ලිකා මහත්මියකින් ලැබුණු පෙත්සමක්. ගන්දර තලල්ල දකුණ වලේවත්ත යන ලිපිනේ පදිංචි HM නිලුකා සාමලි හේරත් මහත්මියකින් ලැබුණු පෙත්සමක්. තිහගොඩ කෝමන්ගොඩ බතලහේන යන ලිපිනේ පදිංචි HP නෝමිස් මහතාගෙන් ලැබුණු පෙත්සමක්. තෙලිජ්ජවිල කිරිමැටි මුල්ල බාලගේවත්ත යන ලිපිනේ පදිංචි KH චන්ද්‍රලතා මහත්මියකින් ලැබුණු පෙත්සමක්. මණික් දිවල මාදිලිගම අංක 171 දරණ ස්ථානයේ පදිංචි KPG කරුණාරත්න මහතාගේ ලැබුණු පෙත්සම බලන කතානායකතුමනි නුවර පෙත්සම් මට එවන්නේ. ඒ විශ්වාසයෙන් ඉඳා. යටියන අක්කර 50 සුදාරි සෙවණයන් ලිපිදේ පදිංචි M පියසේන මහතාගෙන් ලැබුණු පෙත්සමක්. මොරවක කොඩිකාරගොඩ තිත්තල මුල්ල යන ලිපිනේ පදිංචි NG සෝමාවතී මහත්මියකින් ලැබුණු පෙත්සමක්. තියගොඩ බටුවිට උඩහ කෝලංවත්ත කොංගලවත්ත තරුමිනි යන ලිපිනේ පදිංචි නන්දනී මුන්නසිංහ මහත්මියකින් ලැබුණු පෙත්සමක්. මාතර වල්ගම මැද උඳුපියලියවත්ත සංදීප යන ලිපිනේ පදිංචි SK ඉනෝකා තුෂාරි මහත්මියකින් ලැබුණු පෙත්සමක්. වශයෙන් පෙත්සම් 10ක් පිළිගන්න අතරේ නුවර පොහොට්ටුවේ මන්ත්‍රීතුමෙක් ගාවට ගියාම පෙස්සම් වාර ගන්න බෑ කියලා යන්න කිව්වලු. ඒ නිසා තමයි මට දීලා තියෙන්නේ. අහුවනේ දැන් නුවර මන්ත්‍රීවරු නැද්ද කියලා. ඒක හින්දා තමයි මට දැනෙන්නේ.
ගරු මේජර් සුදස්සන දිනිපිටි මැතිතුමා. ගරු හරින් පේනන්ද මැතිතුමා.
තනාගතුමනි මෙතුමා චෝදනාවක් කරා මේ යෝන් සේනාංකේ ශිෂ්‍යෝගේ එන්න දායකද මං සභාපතිතුමාට කතා කරා වක්කීමෙන් කියනවා කිසිම දරුවෙක්ව ගේන්න කිසිම මෛරැලියකට කිසිම අවසරයක් දීලා නැහැ. වෘත්තීය සමිති මට්ටමින් යනවද නැද්ද කියලා දන්නේ නැහැ. මම හිතනවා මෙතුමා කිව්ව එතුවාගේ විශ්වාසින්සයි පෙත්සම් දෙන්නේ කියලා. රෙකෝඩින් ආපුවම නම් ඉස්ස කවුද පිස්ස කවුද කියලා අපි ඔක්කොම දැනක පුස්ස කවුද කියලාත් අපි දන්නවා. ඒ නිසා මේ ගැන නෙමෙයි කරු කතා නැතුනේ. බුරු චෝදනා කරන්න එපයි කියන්නේ. තියනවා නම් ડોකියුමන්ට් එක වහම් ඉදිරිපත් කරන එක මට ලබා දෙන්න. හැබැයි සභාපතිවරයා කියනවා පැහැදිලිව කිසිම දරුවෙක් මෛදිනේට සහභාගී කරන්න සල්ලි දීලා නැහැ කියලා. ඉතින් පුස් කතා කියන්න එපා.
හොඳයි. ඔව් බුද්ධිගත මෛතුමා.
මම දැනටමත් සභාගත කළ ඉවරයි ලියවිල්ල. මම ඔබතුමාට දැන් මේ මේකේ ඡායාරූප පිටපතක් ගහලා මේ හරින් ෆර්නැන්ඩෝ එමතුමාට යවන්න. මේකේ තියෙනවා අයවැය ලේකන මැයි පළවෙනිදා මේ යෝන් සේනාංකේ මේ පිරිස් සම්බන්ධ කිරීම කියලා. මම එතකොට 1000ක් අපි දන්නවනේ යෝන් සේනාංකේ 1000ක් වැඩ කරන්නේ නැහනේ. හරිද? එතකොට අසන පරීක්ෂා කරන්නේ අසන තියෙනවා. ඒ නිසා අසන තියෙනවා මේකේ.
එතකොට
ජාතික යෝන් සේනාංකේ
පැමිණ නැත. නෑ ඔබතුමා ඉදිරිපත් කරන්න ඇමතුමාට දෙන්නේ නෑ. මේ ලොකු වැඩ කොටසක් තියෙනවනේ ගරු මන්ත්‍රීතුමා. ඔව් බුද්ධිගත මන්ද කෙටියෙන් කියන්න.
නියෝජ කතානායකතුමනි ජාතික යෝන් සේනාංකය විසින් 2024 මැයි දිනයට සහභාගි කරවන්නන් සඳහා වියදම් ලේඛනය කියලා අනුමත කරලා තියෙනවා. ඒ ලේඛනේ පළාත් අනුව එක එක පළාත් අනුව සහභාගි වෙන සංඛ්‍යාවක් බෙදලා දීලා තියෙනවා. ඉතින් ඔබතුමා මේක බලලා මෙහෙම යනවද නැද්ද කියලා බලන්න අපිත් බලන් ඉන්නම්. ඔබතුමාලත් මේක පරීක්ෂා කරන්න අවධානය යොමු. රටේ මාධ්‍යත් බලයි කවුරුත් බලයි
පෙස්සම ඉදිරිපත් කරන්න.
අර කතානායකතුමනි බණ්ඩාරවෙල කහත්තේ වෙල පිටවත්ත යන ලිපිනේ පදිංචි BM ඉන්ද්‍රාණි ගුණරත්න මහත්මියෙන් ලැබෙන පෙත්සම පිළිගන්න.
ගරු වීරසුමන වීරසිංහ මැතිතුමා පැමිණ නැත. ගරු යදාමිනි ගුණවර්ධන මැතිතුමා පෙත්සම් දෙකයි.
ගරු කතානායකතුමනි රත්නපුර ශ්‍රීපාද මාවත අංක 8 දරණ ස්ථානයේ පදිංචි AR අංගම්මන මහතාගෙන් ලැබුණු පෙත්සමක් සහ අම්බලන්තොට වාඳුරුප්පුව පාර අංක 387.3 දරණ ස්ථානයේ පදිංචි MG සෝමලතා මහත්මියකින් ලැබුණු පෙත්සමක් පිළිගන්නවා.
පෙස්සම් මහජන පෙස්සම් පිළිබඳ කාර්යසභාවට යොමු කරනු ලැබේ. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න 2024 අප්‍රේල් මාස 5 වන දින පවත්වන ලද පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාර්යසභා රැසීමේදී තීරණය කළ පරිදි අද දිනට නියමිත වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න වෙනත් දිනයකට යොමු කරනු ලැබේ. පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 27/2 යටතේ ප්‍රශ්න ගරු සජිත් ප්‍රේමදාස මහත්මයා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මට මේ ප්‍රශ්නේ අහන්නට පෙර ගරු අග්‍රාමාත්‍යතුමත්, ගරු සභානායකතුමත්, ගරු ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමත් සිටින මේ මොහොතේ මම මතු කරන්න කැමැති විශේෂයෙන්ම මේ රටේ ජන සංගණනයට අනුව 117,000 ආබාධිත ප්‍රජාව ඉන්නවා. ඒ ආබාධිත ප්‍රජාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් මේ සභාව තුළ මම කීප වතාවක් ප්‍රශ්න කරා. විශේෂයෙන්ම මේ ආබාධිත ප්‍රජාවට ලබා දෙන දීමනාව 5000 සිට 7500 දක්වා වැඩි වුණත් ඒවා නියමිත දිනවලට නොලැබෙන බවට වාර්තා වෙනවා. ඒ දුෂ්කරතාවයට ආබාධිත ප්‍රජාව යොමු කරන්නේ නැතුව කරුණාකරලා මේක පිළිබඳ සොයලා බලලා මේ 5000 සිට 7500 දක්වා වැඩි කරපු දීමනාව නියමිත කාලෙට ඒ ආබාධිත ප්‍රජාවට ලබා දෙන්නේ කියන ඉල්ලීම මම අග්‍රාමාත්‍යතුමාගෙන් ඉල්ලීමක් කරනවා. ඒ වගේම විශේෂයෙන්ම රජයේ සංස්ථාවල රාජ්‍ය පරිපාලන චක්‍ර ලේක 1988 ඇලීරක් 27 තුළ ආබාධිත ප්‍රජාවගෙන් 3%කට රැකී අවස්ථා ලබා දීමේ වැඩසටහන යෝජනා වෙලා අනුමත වෙලා තිබුණත් ඒක මේ වෙනතෙක් ක්‍රියාත්මක වෙලා නැහැ. ඒක ක්‍රියාත්මක කරන්නටත් කටයුතු කරන්නයි කියලා මම රජයෙන් ඉල්ලීමක් කරනවා. ඒ වගේම මේ ආබාධිත ප්‍රජාවගේ අයිතිවාසිකම් පිළිබඳව නව කෙටුම් පතක් මේ පාර්ලිමේන්තුවට ගෙනෙනවයි කියන එක ප්‍රකාශ වුණා. මම ඒක පිළිබඳව පුනු පුනාම ප්‍රශ්න කරා. ගේනවයි ගේනවයි කියලා කියනවා, නමුත් කවදාවත් ගේන්නේ නැහැ. ඒ නිසා ආබාධිත ප්‍රජාව වෙනුවෙන් ඒ ගේන අලුත් පනත, ඒ කෙටුම් පනත තවමත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන්නේ ඇයි කියලා මම රජයෙන් අහන්නට කැමතියි. ඒ වගේම විශේෂයෙන්ම මේ නව පනත තුළින් නීති හා ප්‍රමිති වල ක්‍රියාකාරීත්වයේ අධීක්ෂණය සඳහා ස්වාධීන යාන්ත්‍රණයක් පිටුවීම ආබාධිත ප්‍රජාවගේ දැඩි ඉල්ලීමක් වෙනවා. ඒ ඉල්ලීමක් ක්‍රියාත්මක කරන්නයි කියලා මම යෝජනා කරනවා. ඒ වගේම මම මතු කරපු 27/2 ප්‍රශ්නයේදී විශේෂයෙන්ම සංඥා භාෂා පනත කඩිනමින්ම පාර්ලිමේන්තුවට ගෙනවිලා ඒක රටේ නීතියක් බවට පත් කරන්නයි කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. ඒ වගේම පොදු ස්ථානවලදී ආබාධිත ප්‍රජාවට ඇති ප්‍රවේශය පිළිබඳව ගැටලුකාර සහගත ප්‍රශ්න තිබෙනවා. එයත් ඉක්මනින්ම විසඳන්නේ කියලා මම ඉල්ලීමක් කරනවා. ඒ වගේම ආබාධිත ප්‍රජාව උපයෝගී කරගන්නා වූ උපාංග සහ උපකරණ වැට් එකෙන් නිදහස් වුණාද? මේ වන විට ඒ උපකරණවල බරපතල හිඟයක් තිබෙනවා වෙළඳපොළ. ඒ හිඟයටත් විසඳුම් ලබා දෙන්නේ කියලා මම ඉල්ලීමක් කරනවා. ඒ වගේම විශේෂයෙන්ම මේ ආබාධිත ප්‍රජාව 117,000 වෙනුවෙන් විශේෂිත වූ රක්ෂණ ආවරණ වැඩසටහනක් දියත් කරන්නට රජයට මුල පුරන්නේ කියනවා. මොකද කිසිම රක්ෂණ සමාගමක් ඒ වගේ වැඩපිළිවෙලකට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ වගේම විශේෂයෙන්ම ආබාධිත රණවිරුවන් වෙනුවෙන් මම කියන්න කැමතියි 2022 නොවැම්බර් 8 රජය තීන්දුවක් අරගෙන තිබෙනවා. විශේෂයෙන්ම රණවිරුවාගේ අභාවයෙන් පසු, ආබාධිත රණවිරුවාගේ අභාවයෙන් පසුව වසර වයස අවුරුදු 55 පසුව ඒ කාලාත්‍රයට ඒ සහන ලැබෙන්නේ ඒ රණවිරුවා අවුරුදු 55 පසුව මිය ගියොත්. කොහොම හරි අවුරුදු 55 වෙනකන් නොමැරී ඉන්නට ඕන. මම මේ ප්‍රශ්නේ පාර්ලිමේන්තුවේ කීප වතාවක් මතු කරා. විශේෂයෙන්ම සරත් වීරසේකර මැතිතුමා කිව්වා දැන් කිසි ප්‍රශ්නයක් නැහැ, මේ චක්‍රලේඛය ඉවත් කරගෙන ආබාධිත රණවිරුවන්ට සහන ලැබෙන චක්‍රලේඛය ක්‍රියාත්මක වෙනවායි කියලා. නමුත් මේ වන විටත් ඒ පිළිබඳව කිසිම පියවරක් අරගෙන නැහැ. ආබාධිත රණවිරුවෝ කොහොම හරි වයස අවුරුදු 55 වෙනකන් අමාරුවෙන් හරි ජීවත් වෙන්නට ඕන. බැරි වෙලාවත් නරක වෙලාවට මැරුණොත් අර කාලාත්‍රයට ලැබෙන්න තියෙන සහන ටික ඔක්කොම අහිමි වෙනවා. ඒ නිසා කරුණාකරලා මම අග්‍රාමාත්‍යතුමාගෙන් ඉල්ලීමක් කරනවා, මේ ඔබතුමන්ලාගේ ආණ්ඩුව 2022 නොවැම්බර් 8 වෙනිදා මේ ස්ථාපනය කරපු චක්‍රලේඛය වහාම ක්‍රියාත්මක වන පරිදි ඉල්ලාස් කරගන්නයි කියලා මම ඉල්ලීමක් කරනවා. ඒ වගේම ගරු අග්‍රාමාත්‍යතුමනි, අපිට වාර්තා වෙනවා විශේෂයෙන්ම රජය මගින් අප්‍රේල් මාසෙත් මැයි මාසෙත් රටේ යම් යම් ජන කොට්ටාසවලට සහල් බෙදා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වෙනවා. ඒ වැඩසටහන ඇත්ත වශයෙන්ම අපි අගය කරනවා. ඒ තෝරා ගැනීමේ ක්‍රමවේද පිළිබඳව බරපතල ගැටලු තිබෙනවා. හැබැයි මම ඒ වැඩසටහන අගය කරන ගමන්ම මම අග්‍රාමාත්‍යතුමාගේ අවධානය යොමු කරන්නට කැමැති ප්‍රමිතියෙන් තොර සහල් බෙදා දීම් සිදු වෙනවා සමහර තැන්වල. දැන් ඔබතුමාට මම කියන්න කැමැති හාලියල ප්‍රදේශයේ එහෙම සහල් බෙදා දීලායි කියන එක ඇත්ත වශයෙන්ම හෙළිදරව් කරලා තියෙන්නේ මහිරන්නේ ජනාධිපති ලේකම් කාර්යාලයේම වැඩ කරන රජිත කීර්ති තෙන්නකෝන් මහත්මයා. ඔහුම ඔහුගේ Facebook page එකේ බලන්න පින්තූරත් එක්ක දාලා තියෙනවා මේ ප්‍රමිතියෙන් තොර සහල් බෙදා දෙන්න කියලා. ඉතින් මේක පිළිබඳව සොයලා බලලා මෙහෙම දෙයක් සිදු වෙනවද නැද්ද කියන එක ගැන පරීක්ෂණයක් පවත්වලා ඒ බෙදා දෙන සහල් වල ගුණාත්මක භාවය සහ ප්‍රමිතිය ඉහළ මට්ටමකින් පවත්වාගෙන යා යුතුයි. මොකද මේව ලබා දෙන්නේ අපේම රටේ ජනතාවට ඒ අයගේ ආහාර අවශ්‍යතාවය සඳහා. ඒ නිසා මේ ගැන සොයලා බලලා කරුණාකරලා කටයුතු කරන්නයි කියලා මම ඉල්ලීමක් කරනවා. එසේ ඉල්ලීම කරමින් මම 27 ප්‍රශ්නය මතු කරන්නට මේ වෙලාව උපයෝගී කරගන්නවා. පාස්කු ප්‍රහාරයක් කෝවිඩ් වසංගතයක් මගින් සිදු වූ අහිතකර බලපෑමෙන් අනතුරුව මෙරට සංචාරක කර්මාන්තයේ වර්තමානයේ යලිත් ප්‍රගතියක් ලබා ඇති බව පෙළෙන්නට තිබෙනවා. ඒ පිළිබඳව අපි සතුටු වෙමු. එවැනි පසුබිමක් තුළ වත්මන් රජය හදිසියේම වීසා සඳහා අය කරනු ලබන ගාස්තු වැඩි කර ඇති බව වාර්තා වේ. මෙය පිබිදෙමින් පවතින මෙරට සංචාරක කර්මාන්තය යලි බිඳ වැටීමකට හේතු විය හැකියි කියලා අපි විශ්වාස කරනවා. රජයේ අත්නෝමතික තීරණ හමුවේ මෙරටට විශාලතම විදේශ විනිමයක් උපයා දෙන සංචාරක කර්මාන්තය කඩා වැටීම සමස්ත රටටම අහිතකර වෙනවයි කියන එක දන්නේ නැද්ද කියලා මම අහන්නට කැමතියි. මම කැමති විශේෂයෙන්ම මේ වීසා ප්‍රශ්නය පිළිබඳව ප්‍රශ්න ගණනාවක් ඉදිරිපත් කරන්න. 2023 වර්ෂයට සාපේක්ෂව 2024 වසරේ පසුගිය මාස කිහිපය තුළ සංචාරකින්ගේ පැමිණීමේ වර්ධනයක් සිදු වී තිබේද? ඒ කොපමණ ප්‍රතිශතයකින්? පසුගිය වසර තුන තුළදී වීසා ආදායම ලෙස කොපමණ මුදලක් රජය මගින් උපයාගෙන ඇත්ද? රජයේ විදේශිකයින්ගෙන් අය කරනු ලබන වීසා ගාස්තු වැඩි කිරීමට පියවරගෙන තිබේද? ඊට හේතු කවරේද? ඒ අනුව SAARC රටවල් සහ අනෙකුත් රටවල් other than the SAARC countries සඳහා වෙන්වෙන් වශයෙන් අය කරනු ලබන වීසා ගාස්තු කවරේද? පසුගිය වීසා ගාස්තු වලට සාපේක්ෂව කොපමණ ප්‍රතිශතයන්ගෙන් හා ප්‍රමාණයන්ගෙන් වීසා ගාස්තු වැඩිව තිබේද යන්න පිළිබඳව සංසන්දනාත්මක වාර්තාවක් මෙම සභාවට ඉදිරිපත් කළ හැකිද? වීසා ලබා දීමේදී වීසා ගාස්තු වලට අමතරව වෙනත් සේවා ගාස්තු අයකිරීමක් සිදුවන්නේද? ඒ මොනවාද? එම සේවා ගාස්තුත් සමග වීසා සඳහා කොපමණ මුදලක් විදේශිකයෙකු විසින් ගෙවිය යුතුද? වීසා ගාස්තු වැඩි කර ඇතිනම් එවැනි තීරණයක් ගැනීමට පෙර ඒ සම්බන්ධයෙන් විද්‍යාත්මක දත්ත විශ්ලේෂණයක් සිදු කර තිබේ. එසේනම් එම වාර්තාව මෙම සභාවට ඉදිරිපත් කරන්නේ නොයසේනම් මේ මන් විශේෂයෙන්ම මම සභාගත කරන්නට කැමති The Hotels Association of Sri Lanka ඒ වගේම ස්ලයිටු මේ ආයතන දෙකෙන්ම මේ වීසා ගාස්තු වැඩි කිරීම පිළිබඳව ඒ අය විමතියට පත් වෙලා තිබෙනවා. ඒ අය ඉදිරිපත් කරපු ලිපි මම මේ අවස්ථාවේ සභාගත කරනවා, හැන්සර්ගත කරනවා රජයේ දැන ගැනීම පිණිස. අනිකුත් සංචාරක ක්ෂේත්‍රයේ තරගකාරී ආසියාන් රටවල් සමග සසඳීමේදී මෙරටට පැමිණෙන විදේශිකයින්ගෙන් අය කරනු ලබන වීසා ගාස්තු ඉහළ අගයක් නොවේ. එම වැඩි කළ වීසා ගාස්තු මෙරට සංචාරක කර්මාන්තය සඳහා අහිතකර අන්දමින් බලපාන්නේ යැයි රජයට සහතික විය හැකිද? ඒ කෙසේද? මේ සම්බන්ධයෙන් ක්ෂේත්‍රයේ පාර්ශ්වකරුවන්ගෙන් ස්ටේක් හෝල්ඩර්ස් ලගින් විමසීමක් සිදු කර තිබේද? විශේෂයෙන්ම මම මේ අවස්ථාවේ කියන්න කැමති, ශ්‍රී ලංකාවත් එක්ක සංසන්දනය කරනකොට අපේ වීසා ගාස්තු නොන් සාක් කන්ට්‍රීස් වලට ඩොලර් 100 දක්වා වැඩි වෙනවා. ඔය අමතර ගාස්තුත් සමග සාක් කන්ට්‍රීස් වලට 58 ඩොලර්ස් දක්වා වැඩි වෙනවා. නමුත් තායිලන්තයේ ගත්තොත් ඩොලර් 30ක් 50ක් අතර ප්‍රමාණයක් තමයි වීසා ගාස්තු වලට යන්නේ. කැම්බෝඩියාව ඩොලර් 36ක්, වියට්නාමයේ ඩොලර් 25ක්, මාලදිවයිනේ සම්පූර්ණයෙන්ම වීසා ගාස්තු අය කරන්නේ නැහැ, බාලි ඩොලර් 50යි, කෙන්යා ඩොලර් 51යි. මේවත් එක්ක සංසන්දනය කරනකොට මේ වීසා ගාස්තු වැඩිවීම ශ්‍රී ලංකාවේ ඉතාමත්ම ඉහළ මට්ටමකට ගිහිල්ලා තිබෙනවා. ඉතින් මේ පිළිබඳව මම අහන්න කැමති රජයෙන්, මේ වීසා ගාස්තු වැඩිවීම සිදුුනේ නියම සත්‍යතා අධ්‍යයනයකින් පසුවද කියන කාරණාව මම අහන්න කැමතියි. මෙරට වීසා සඳහා අයදුම් කිරීමේදී භාවිතා කළ ඉලෙක්ට්‍රොනික ට්‍රැවල් ඔටෝමේෂන් ක්‍රමෙන් බැහැර නව ක්‍රමවේදයක් ඔස්සේ වීසා අයදුම් කිරීමේ ක්‍රමයක් ක්‍රියාත්මක වන්නේද? ඒ කුමක්ද? එම නව ක්‍රමවේදය සඳහා රජය යොමු වීමට හේතු වූ කරුණු මොනවාද? නව පද්ධතිය ඔස්සේ වීසා නිකුත් කිරීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමේදී ඒ සම්බන්ධයෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුවට කි පාලනය කෙබඳුද? මේ නව ක්‍රමවේදය නිසා රැකියා අහිමි වීමක් සිදුවේද? සංචාරකින්ට සිංගල් එන්ට්‍රි වීසා මේ වන විට ලබා දීමට නොහැකි බව වාර්තා වෙන, මේක සත්‍යක්ද? එසේනම් මේ මන්ද ඊට විකල්පය ලෙස ලබා දෙන වීසා භාවිතා කොට මෙරටට පැමිණෙන ඇතැම් පුද්ගලින් නීති විරෝධී ලෙස ව්‍යාපාරවල හා වෙනත් ආකාරයේ වංචනික ක්‍රියාවල නිරත වන බවට වාර්තා වෙනවා. අගමැතිතුමාගේ අවධානය යොමු කරන්නට කැමති, විශේෂයෙන්ම විදේශිකයෝ කණ්ඩායමක් අපේ රටට ඇවිල්ලා ඔන්ලයින් ලෝන් වැඩසටහන් ක්‍රියාත්මක කළා. අපි ඒ පිළිබඳව මහ බැංකු අධිපතිතුමාටත් ඒ වගේම අභ්‍යන්තර ආරක්ෂක කටයුතු පිළිබඳ අපතුමාටත් අවධානය යොමු කරමින් පස්සේ මම ඒ දෙපළටම ස්තුතිවන්ත වෙනවා යම් පියවරක් ගත්ත එක පිළිබඳව. ඇත්ත වශයෙන්ම මම අහන්නට කැමතියි, විශේෂයෙන්ම මේ වංචනික ආකාරයෙන් නීති විරෝධී ලෙස ව්‍යාපාරවල නිරත වීම සඳහා වීසා අරගෙන එන අය සම්බන්ධයෙන් රජයේ දැනුවත්, ඒ සඳහා වන විසඳුම කුමක්ද? විශේෂයෙන්ම මම කැමති මේ අවස්ථාවේ ඉදිරිපත් කරන්න මේ වීසා ලබා දීමේ ක්‍රමය වෙනස් කිරීම පිළිබඳව කැබිනට් පත්‍රිකා කිහිපයක් ඉදිරිපත් වුණා. ඒ කැබිනට් පත්‍රිකාවලින් අත වශයෙන්ම අනුකමිටුව මේක පිළිබඳ ස්ථාපනය කරලා ඒ අනුකමිටුව වාර්තාවක් ඉදිරිපත් කරලා තිබෙනවා. ඒ අනුකමිටු වාර්තාව තුළ බොහොම පැහැදිලිව සඳහන් වෙනවා, විශේෂයෙන්ම පවතින ක්‍රමයේ තිබෙන මෘදුකාංග පහසුකම් අලුත් ක්‍රමය තුළ නැති කතාවක්. පවතින ක්‍රමය තුළින් අය කරලා තිබෙන්නේ ඉල්ලුම්කරුවන්ගෙන් $1. නමුත් මේක වැඩි වෙලා තිබෙනවා $18 දක්වා. ඒ වගේම විශේෂයෙන්ම මම සඳහන් කරන්නට කැමති මේ වැඩපිළිවෙල තුළ ඇත්ත වශයෙන්ම අපේ රටේ නීතියට අනුකූලවද මේ අලුත් ක්‍රමවේදය ක්‍රියාත්මක වන්නේ කියන එක මම අහන්නට කැමතියි. ඒ වගේම මම කියන්න කැමතියි, විශේෂයෙන්ම ආයතන තුනක එකතුවක් හරහා තමයි මේ වීසා ක්‍රමවේදය, නව වීසා ක්‍රමවේදය ක්‍රියාත්මක වන්නේ. ඉතින් මෙන්න මේ ආකාරයට මෙන්න මේ කරුණු කාරණා සලකා බලලද මේ අදාළ ගිවිසුම් අක්සන් වෙන්නේ මේ අලුත් ක්‍රමයේ ක්‍රියාත්මක කරන්නද කියන එක මම මේ අවස්ථාවේ අහන්නට කැමතියි. විශේෂයෙන්ම මේ කාරණාව පිළිබඳව රජයෙන් විධිමත් පිළිතුරක් බලාපොරොත්තු වෙනවා. ස්තුතියි.
බොහොම ස්තුතියි. ඔව්. කරු සදෙනි පිටි මැතුම.
ඔව්. ගරු කතානායකතුමනි මේ අවස්ථාවේ විපක්ෂ නායකතුමා සභාවට ප්‍රකාශයක් කරා ආබාධිත රණවිරුවන්ගෙන මමත් ඒ කැටගරියක ඉන්න කෙනෙක්. එතකොට ආබාධිත රණවිරුවන් අවුරුදු 55 වන විට 55ට කලින් මිය ගියහොත් කවුරු හරි කෙනෙක් එයාගේ නගම යාතයට වැටුප් මුදල් ඒවා හම්බෙන්නේ නැහැ කියන එක. නමුත් මේ වෙන විට ගරු විපක්ෂ නායකතුමනි ඒ සියලු දේවල් හම්බෙනවා. අවුරුදු 35 දී මේ මෙඩිකල් බෝඩ් අවුට් වුණත් 37 දී මිය ගියොත් එයාගේ ළඟම ඥාතියට සියලුම දේවල් හම්බෙන්න අවශ්‍ය කටයුතු කරලා තියෙනවා. මේ වෙනකොට 100ක් පමණ දැන් මම MOD එකෙන් චෙක් කරා 100 දෙනෙකුට පමණ ප්‍රමාණයකට ඒ අවශ්‍ය ළඟම ඥාතියට අවශ්‍ය WNOP ඊළඟට එයාගේ මුදල් වැටුප සියලුම දේවල් ළඟම ඥාතියන්ට හම්බෙනවා.
හොඳයි. බොහොම ස්තුතියි.
Thank you.
විපක්ෂ නායකතුමා
අරු නියෝජ්‍ය කතානායකතුමනි විශේෂයෙන්ම මේ අහිමි කිරීම සිදු වුණේ ඔබතුමාගේ දැනුවත් කිරීමට මම කියන්න කැමතියි. 2022 නොවැම්බර් 8 වෙනිදා චක්‍රලේඛයක් නිකුත් කිරීම තුළ අපි ඒක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරා. විශේෂයෙන්ම ආබාධිත රණවිරුවන්ගේ සංවිධාන වලින් ඉදිරිපත් කරපු ඉල්ලීමක් හැටියට අපිට දැනටත් දැනගන්න ලැබී තිබෙන්නේ මේ චක්‍රලේඛය තවමත් ක්‍රියාත්මකයි කියලා. මේ චක්‍රලේඛයේ ක්‍රියාත්මක වීම තුළ අර රණවීරුවා අවුරුදු 55ට පසු වෙනකන් ජීවත් වෙන්නට ඕන. ඊට පෙර බැරි වෙලාවත් ජීවිතය අහිමි වුණොත් කාලත්‍රයට හිමි වෙන්නට තියෙන වරප්‍රසාද අහිමි වෙනවයි කියන එක ආබාධිත රණවීරු සංවිධාන වලින් ඉදිරිපත් කරපු දුක්ගැන්නේවිල්ලක් මම මේ පාර්ලිමේන්තුව ඉදිරිපත් කරේ. මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා. ඔබතුමත් ආබාධිත රණවීරුවෙක්. ඔබතුමා කරපු සේවය අපි අගය කරනවා. විශේෂයෙන්ම මේ ගැන හොයලා බලලා මෙහෙම ප්‍රශ්නයක් නැත්නම් ගැටලුවක් නැහැ. ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ විසඳන්නට කටයුතු කරන්න.
හොඳයි. දෙන්න පිටින් මතෝ.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේක මම දැන් MOD එකෙන් චෙක් කරගත්තා. හරියටම මේ වෙනකොට ඒ අවශ්‍ය කටයුතු කරලා තියෙනවා. මම මේ පිළිබඳව දිගටම මම හිතන්නේ මුල ඉඳන්ම මම පාර්ලිමේන්තුවට ආව දවසේ පළාත් සභාවේ 2009 ඉඳන් මම ඉල්ලපු දෙයක් මේක. ඒක අවශ්‍ය විදිහටම දැන් මේ අවශ්‍ය කටයුතු සිදු කරලා තියෙන ගරු විපක්ෂ නායකතුමනි. ඒකේ සර්කල් එකත් ඒ අවශ්‍ය කටයුතු දැන් මට මේ වෙනකොට එනවා. ආව ගම මම ඔබතුමාට දැනුවත් කරනවා.
හොඳයි. බොහොම ස්තුතියි.
සභාවට ඉදිරිපත්.
හරිම පෙනන් බැතුවා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ ප්‍රශ්නේ ඇත්ත වශයෙන්ම
ඔබතුමාගේ වරප්‍රසාද ප්‍රශ්නේද?
නෑ නෑ.
හොඳයි.
27/2.
හොඳයි.
සංචාරක සහ මේ මහජන ආරක්ෂා ඇමතිවරයා දෙන්නම දෙන්න ඕන උත්තරයක්. හැබැයි මම හිතන්නේ එතුමා ලිපියක් කියවලා තියෙනවා. එතුමාගේ කොටසේ කැලේ ටික එතුමා පසු දවසක උත්තර දෙන්නම් කියලා. නමුත් මේක මේ රටේ මේ මොහොතේ දැවෙන ප්‍රශ්නයක් නිසා සංචාරක ශේෂ්ත්‍රය තවම හොඳින් කෙරෙන වෙලාවක අත්වලා තියෙන මේ කතන්දරයක් නිසා මම මේකට උත්තරයක් දෙන්න බලාපොරොත්තු වෙනවා. Answers to the question 1. Yes, in 2024 first quarter there is a 89% growth of tourist arrivals over the same period of 2023. Visa income is computed, number 2, visa income is computed by Department of Immigration and Emigration. We'll refer the question to the Department of Immigration and Emigration. Had gazetted to increase in visa fees in September 2023. It was announced to be implemented from 17th April 2024. The gazette notice will be given for circulation among the members. Garu, Yojana Kathanayakathumani, mam meke issellama ekak matak karanne me visa gena ada katha karata ape vipaksha nayakathuma. සාමාන්‍ය මෙවැනි තීන්දුවක් ගන්නකොට ඒක කැබිනට්ටුවෙන් අරගෙන පාර්ලිමේන්තුවට දාලා පාර්ලිමේන්තුවෙන් අවසර අරගෙන තමයි වැඩි කරලා තියෙන්නේ. එතකොට මේක පාර්ලිමේන්තුවට ආපු එකක්. එහෙම නැතුව අන්තනෝමිතික ලෙස කැබිනට් තීන්දුවක් තුලින් වෙච්ච දෙයක් නෙමෙයි. පෞද්ගලිකව මගේ මේ ගැන අදහස ඇහුවොත් ඒක වෙනස් අදහසක්. නමුත් මේක ආණ්ඩුවක් විසින් ගත්ත තීන්දුවක් පාර්ලිමේන්තුවට ගෙනල්ල පාර්ලිමේන්තුව ඇතුළත ඔබතුමාලත් දැනගෙන වෙච්ච දෙයක්. එහෙම නැතුව ඔබතුමාට හංගලා ගැසට් එකක් දාලා කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඉතින් එහෙම එකකදී 27/2 ප්‍රශ්නයක් ඇසීම පිළිබඳවත් මම ඇත්තසම කනගාටුවට පත් වෙනවා. මොකද මේ පාර්ලිමේන්තුව වක් කියන්නේ මේ සියලු වෙච්ච දෙයට. ඉතින් පෞද්ගලික අදහසක් මම කියන්නම්. මම සංචාරක ශේත්‍රයේ
මම විපක්ෂ නායකතුමා කියව දෙයත් එක්ක එකඟ වෙනවා. ලෝකේ ටුවරිසම් ප්‍රොමෝෂන් කරන නම් වීසා ගන්න ඕනේ නැහැ. වීසා ෆීස් ගන්න ඕනේ නැහැ. හැබැයි මේක ආණ්ඩුවක් ඇරෙට පොලිසි ඩිසිෂන් එකක් ගන්න ඕනේ. ඒක දැන් මේ මොහොතේ සාකච්ඡා වෙමින් ඊයේ දවසේත් කැබිනට්ුවේ දීර්ඝ වශයෙන් සාකච්ඡා වුණා. මෙතුමගේ මම අවසානයේ මේකට උත්තරයක් දෙන්නම්. මේකේ තුන්වෙනි ප්‍රශ්නෙට උත්තරේ The comparison will have to be requested from the Department of Immigration and Migration. As per proposed by the Department of Immigration, it is structured visa tariffs. The circulator provides details, yet a final decision is pending. Other fees added on to the visa fees as proposed are processing fees from VFS amounting to $18.50 and a facilitation fee of $5. Garu, niyoja kathanayakathumani, loke ratawal 64ak me VFS kiyana aayathane පාවිච්චි කරනවා තමන්ගේ වීසා කටයුතු වලදී. ඒකට එකම හේතුව දැන් අපේ තිබුණා ETA කියලා සිස්ටම් එකක්. ඒ ETA සිස්ටම් එකට ගිහලා ලංකාවට වීසා එකකට යම් කිසි කෙනෙක් ඇතුළත් කරපුවම ෆේක් ප්‍රොෆයිල් ගොඩක් එන්න පටන් ගත්තා. ඒ කියන්නේ ඒක ඒතරම් සිකියුර්ඩ් නැති නිසා සමහර මිනිස්සු 50 වීසාකට 80 90 ගෙවලත් එන තත්ත්වයට ආවා. සමහරట్లాට ඒක ගෙවලා ලංකාවට එනකොට එහෙම වීසා එකක් නැහැ. ඒ මිනිස්සු අරගෙන තියෙනවා. ඉතින් ඒකේ ඔතෙන්ටිසිටියක් නැති නිසා තමයි VFS කියන ලෝක ප්‍රසිද්ධ ආයතනයක් ගත්තේ. දැන් මේ 18:50 ලංකාවේ රජයට එන්නේ නැහැ. ඒක ඇවිල්ලා වීසා සෙන්ටර් එක ගන්න. දැන් අපි ඔබතුමා හෙට ඔස්ට්‍රේලියාවට යන්න ගියත්, ඇමරිකාවට යන්න ගියත් VFS සෙන්ටර් එකකට යන්න ඕනේ. ඒගොල්ලන්ට 5100ක් ගෙවන්න ඕනේ. $300 ගානේ බෙදලා බලන්න එන්නේ ගාන. සමහර රටවල VFS එකේ සෙන්ටර් එකේ ගාන ඊටත් වඩා වැඩි. මම ඕනනම් ඒ ලයිස්ට් එක දවසක සභාගත කරන්න රටවල් 64ම ගන්න ගණන් වලින් අඩුම ගාන තමයි 18.5. හැබැයි ඒගොල්ලන්ගේ සිස්ටම් එක සිකියුර්ඩ්. ඒගොල්ලන්ගේ සිස්ටම් එකේ ඩේටා ටික එනවා. ඒගොල්ලන්ගේ සිස්ටම් එක තුල ඊට පස්සේ ටුවරිසම් ප්‍රොමෝෂන් කරගන්න පුළුවන්. ඒගොල්ලන්ගේ VFS කාර්යාලය 64ම ලෝක වටේ තියෙන අපේ ලංකාව හයිලයිට් වෙලා තියෙනවා. ඒගොල්ලන්ගේ මේන් වෙබ්සයිට් එකේ ලංකාවත් වැටෙනවා. ඉතින් මේ නිසා ඒකේ හොඳ නරක ඔක්කොම දෙනවා. මට තාම සර්ප්‍රයිසිං. මට තාම මේක ප්‍රශ්නයක් වුණේ මේක පාර්ලිමේන්තුවට දාපු වෙලාවේ ඇයි විපක්ෂය කතා කරේ නැත්තේ කියලා. පාර්ලිමේන්තුවේ ගැසට් එකක් එන්නේ ඉස්සෙල්ලා විපක්ෂයෙන් කතා කරන්න එපැයි. ඇයි ඒක නොදැන උත්තු වෙන්නේ දැන් කතා කරන්නේ?
The Honorable Minister, I am not at cross purposes with him. It is a fact that this matter actually is handled by the Committee on Public Finance. The matter was reported to the Committee on Public Finance. I, as a member, was also there. We discussed the matter with the officials who came there and had thorough examination of this issue. Then what happens is the chairman or the Committee on Finance, Mr. Harsh De Silva, reports to Parliament. That's how it happens. But the House as a whole had no opportunity to discuss this. That we must agree. But the fact is, the Committee on Public Finance was informed. I agree.
Garu Kathanayaka Thumani, me sambandha parliamentary anumathi aran thiyenne වීසා සඳහා $75ක් ගන්න එක විතරයි. පිටරටක වීසා සඳහා $75ක් ගන්න එක විතරයි. මේක පිටරට කම්පැනි එකට දෙන එක. ඒගොල්ලන් ගන්නවා $100 ගානක් ගන්නවා. අපේ ආවොත් මිලියන 2ක් ටුවරිස්ට්ලා රටින් පිට යනවා අපේ $මිලියන 4කට වැඩි. ඉතින් අපි අහන්නේ මේක කවුද තීන්දු කරේ මේ ගාන? මේක පාර්ලිමේන්තුවෙන් තීන්දු කළා නෑ. ඒ කම්පැනිද ගෙවන ගාන $18යි අනිත් ගානයි.
Honorable member, I just want to clarify, normally when a gazette notification is done, once we go to cabinet, we have to present it to parliament. At that particular point, if there were questions, should have been raised, why a $75 is charged, what are the conditions, I am again saying, I am not in favor of this. I am not happy about it. I don't like people being charged because what we have to compete is with countries who give free visa. It is going to be absolutely a bit of an issue, but we have spoken about it in Parliament. We have appointed a new committee to study and take a proper holistic approach on our visa process. But currently, there are pluses and minuses, how we chose. And also, let me clarify, the $75 of visa is for a 6 months multiple entry, 60 days minimum stay visa. Because the industry itself told us, there is a serious problem when a person comes to extend their visa, they have to go to immigration and suffer for hours, days to get their visa extended. So they said, even at a high charge, give us a longer stay visa. So what they introduced was a $75 visa
6 months multiple entry and minimum stay of 2 months, 60 days stay at each visit. So that is completely justifiable. But there was a slight mistake, which was one of the questions, why that single entry visa was not there. Yesterday, Honorable Minister brought it to Cabinet. We approved it in Cabinet. And now we have to bring it back to the consultative committee, and which is happening today. And then on the 7th of May, it will be back in Cabinet and implemented, right? Am I correct, Minister? Yes, please.
Tiranalas Metta.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ වීසා ෆීස් වැඩි කරපු එක ඒ කැලල ගැන මම කිය ඉස්සලා කියන්න අපිට හරි නැමතුමා කිව්වා වගේ ලොකු ඉල්ලුමක් තිබුණා ටුවරිස් ලගෙන් විශේෂයෙන් අපේ ජනාධිපතිතුමා දකුණු පළාතේ සංචාරය කරපු වෙලාවේ මේ තිබුණ එක කම්ප්ලේන් එකක්
ඔව් කියලා මන්තෝ
ගන්න ඕන මේ හරින් ෆ්‍රාන්ඩු මැතුමක් කියන රෙගුලාසි පාර්ලිමේන්තුවේ අනුගත කරේ කවදාද? මට ඒක කියන්නකෝ. ඔය වැල් වට අරගෙන උන්නේ නැහැ. පාර්ලිමේන්තුවේ අනුමත කරේ කවදාද? මොකද මේක පාර්ලිමේන්තුව ගැනපත් උරුවේ නැහැ. මුදල් කමිටියට ආවා. මුදල් කමිටියේ පාර්ලිමේන්තුවේ රිපෝට් කරුවා. පාර්ලිමේන්තුවේ කැපැත්ත ගත්තේ නැහැ. ඔය වැල් වට අරග අවශ්‍ය නැහැ.
හොඳයි.
පාර්ලිමේන්තුවේ අනුමත කරේ කවදාද? එච්චර මට කියන්න ප්ලීස්. අපේ ඩිලිලානි කියන්න.
නියෝජ්‍ය කතානායකතුමනි වැල් වට අරන් අවශ්‍ය නැත්නම් අපි කතා කරන්න ඕනේ නැහැ මෙතන. හරි? අපිට ඒගොල්ලන්ට පැය ගණන් කතා කරන්නයි අපි කතා කරන්න ගියාම නවත්තන්නයි ඒ දෙක කරන්න බෑ. ඒකින්ද මං හරි වෙලාවට ඒක උත්තර දෙන්නම් විපක්ෂ නායකතුමා ප්‍රශ්න අහලා තියෙනවා 27:02 යටතේ ඒ වෙලාවට මම උත්තර දෙන්න.
හොඳයි.
දැන් හරිද?
දැසරි ජයසේකරමන්ත.
දැන් ඔබතුමා එක ඔබතුමා මේ රෙලෙවන්ට් එකක්ද කිය? ඔබතුමා ඔනේ කියලා ඉවරනම් මම ගන්නම්. හරි. මේක අරගෙන ඉවරනම් මම.
හරියෙන් පෙන්නන්නම්.
අර නියෝජ්‍ය කතානායක මම මේක උත්තර ඉවර කරන්න. මේ හතරවෙනි ප්‍රශ්නෙට උත්තරේ I'm circulating fees of many countries. What was done in cabinet paper as an attachment? Mostly these competing with Sri Lanka. Policy differs from country to country. As we did for 7 countries, some countries have waived off visa fees for selected countries. From tourism perspective, ideally, we would like to waive off visa fees for selected countries for a specific time frame. Discussions are ongoing and will be determined in the coming days. The stakeholder views too will be taken into consideration. Paha, it is best that the Department of Immigration responds to this question. Higher, correct. There has been omissions of a 30-day tourist visa. These too will be looked into in the final determination. There are many scams going in the government and is aware of it. Every step will be taken to mitigate same occurrences. Garu niyojya kathanayakathumani. මෙතන ප්‍රශ්නයක් වුණේ මේ වීසා එක ඉන්ට්‍රඩියුස් කරපු වෙලාවේ දවස් 30 තනි පාරකට එන වීසා එක ඒ සිස්ටම් එක තුල නොතිබීම. ඒකට ප්‍රැක්ටිකල් ඉෂු එකක් වුණා මේතුමා කියන විදිහට මුදල් කොමිටුවේ වෙන්න පුළුවන්. හැබැයි පාර්ලිමේන්තුවට වාර්තා කරේ නැහැ මේක ගැන සාකච්ඡා කරේ නැහැ කියලා. මගේ මට නොතේරෙන කමට මට වඩා ජේෂ්ඨ හිටපු ඇමතිවරයාට කියලා දෙන්න පුළුවන්. ඉතින් මුදල් කොමිටුවට වාර්තා කරලා තිබුණා නම් ඇයි මුදල් කොමිටුව පාර්ලිමේන්තුවේ අවධානය මේක ගත්තේ නැත්තේ? මේ අවධානයට යොමු කරන්න තිබුණා. දැන් මම මේකේ ඩිරෙක්ට් ඉම්පැක්ට් එක තියෙන ටුරිසම් වලට වීසා ෆීස් වැඩි කරන එක පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. ඒක අපි අතන පාර්ලිමේන්තුවක් හැටියට සාකච්ඡා කරලා කැබිනට් එකකට අපි ඊයේ තීන්දුවක් අරගෙන දවස් 30 වීසා එක නැවතවරක් ඉන්ට්‍රඩියුස් කළා. ඒ වගේම රටවල් 7කට අපි ඉන්දියාවට, චීනයට, රුසියාවට, තායිලන්තයට, ඉන්දුනීසියාවට සතව රටවල් දෙකක් මට අමතක වෙනවා රටවල් 7කට වීසා ෆ්‍රී හැටියට තමයි දීලා තියෙන්නේ. ඒක එක්ස්ටෙන්ඩ් කරන්නත් අර කොමිටි වාර්තාව රටවල් 60කට වීසා ෆ්‍රී දෙන්න කියලා අපි ඉල්ලීමක් කරලා තියෙනවා. ඒ ඉල්ලීම සලකා බලන්න කොමිටුවක් පත් කරා ඊයේ. ඒ කොමිටුව පත් කරලා ඒ කොමිටුවේ වාර්තාව එනකන් අර ප්‍රධාන රටවල් 7ට වීසා ෆ්‍රී දෙන්න තීන්දුව අපි අරගත්තා ඊයේ කැබිනට් එකේ. ඒ නිසා ඒකේ ඩිසිෂන් එක කැබිනට් ඩිසිෂන් එකේ මේ මෙතනදී මේ VFS එක සම්බන්ධ කර ගැනීම තුළ ගොඩක් පොසිටිව් දේවලුත් තියෙනවා. නමුත් ඒ 18යි 50 ගන්න ඒගොල්ලන්ගේ මං කිව්වාගේ ෆැසිලිටේෂන් ෆී එක. ඒක දැන් අපි වීසා සෙන්ටර් එකට ගිහලා වීසා දැම්මත් 5100ක් ඒගොල්ලන් චාර්ජ් කරනවා VFS එකේ මුදල හැටියට. ඒ නිසා මේක ඉමිග්‍රේෂන් එකටවත් මේන මුදල ගන්න උමනාවක් නැහැ. මොකද ඒ කියන්නේ කන්සොලිඩේටඩ් ෆන්ඩ් එකට. එතුමාගේ ෆන්ඩ් එකටවත් ඉමිග්‍රේෂන් ෆන්ඩ් එකටවත් මේ වීසා ෆීස් මුදල් යන්නේ නැහැ. ඒක රටේ කටයුතු වලට යෙදෙන්නේ. මම හැබැයි පැහැදිලිව කියනවා මගේ පෞද්ගලික ස්ථාවරය නම් ලංකා සංචාරක ක්ෂේත්‍රයේ දිනු කරන්න ඕන නම් වීසා තියෙන්න ඕනේ නැහැ. මිනිසුන්ට පුළුවන් තරම් ඉක්මනට එන්න ඕනේ. නමුත් ලංකාවේ ආරක්ෂා සම්බන්ධ ප්‍රශ්නයක් තිබුණා කාලාන්තරයක් තිස්සේ. ඒ නිසා තමයි ඒ දත්ත ගන්න ෆ්‍රී වීසා දුන්නත් ඒගොල්ලන්ගේ සිස්ටම් එක හරහා යා යුතුයි. ලංකාව ලොකු ප්‍රශ්න අද කතා ගන්නෙත් පාස්කු ප්‍රහාරය ගැන. මේ මිනිස්සු ආපු ගැන කතා කරනවා. මිනිස්සු කොහොමද මේ සම්බන්ධ වුණේ කියලා. ඉතින් ETA සිස්ටම් එකක් තුල ඒ දත්ත සියලු දේ ගබඩා වෙනවා. එහෙම නැතුව කිසිම දෙයක් නැතුව රටක් ඇතුළට ඇතුල් වෙන්නයි යන්නයි තිබුණොත් එතන ගැටලුවක් තියෙනවා. ඉතින් මුදල් අඩු කරලා තියෙනවා. ආරක්ෂාව පැත්තෙනුත් සැලකීමක් කරලා තියෙනවා. මේ සියලු දේ තියෙනවා. මේක හරබැර දෙකක් තියෙනවා. නමුත් අපි රටක් ඇරියට ලංකාව තාම හොඳ තැනක දැන් ඉන්න සංචාරක ශේත්‍රයේ ඒකෙදි පහසු ක්‍රමවේද තියෙනුනේ. හැබැයි මේ සිස්ටම් එක තුල එකපාරක් කෙනෙක් තමන්ගේ දත්ත ටික අතුලත් කරපු පස්සේ දෙවෙනි පාර VFS එකෙන් වීසාවක් ගද්දී ඒ වගේ ලොකු දත්ත ප්‍රමාණයක් අතුලත් කරන්න දෙයක් නැහැ. ඒගොල්ලන්ට ගිය ගාම ඒගොල්ලන්ගේ ඩේටා ටික ස්ටෝර් වෙලා තියෙනවා. ඒ වගේ ලෝකේ රටවල් 64ක් ගරු නියෝජ කතානායක දිවි පාවිච්චි කරනවා නම්, එංගලන්තේ පාවිච්චි කරනවා නම්, යුරෝපේ රටවල් ඔක්කොම පාවිච්චි කරනවා, ඕස්ට්‍රේලියාව පාවිච්චි කරනවා නම් VFS සෙන්ටර් එක ඇයි ලංකාවට හොඳ නැද්ද මේක පාවිච්චි කරන එක? ඉතින් මෙතන ගැටලුවක් තියෙනවා. ඩොලර් 18යි, ඩොලර් 18ක් කියන්නේ 5100යි. රුපියල් 5100යි. රුපියල් 5100 වීසා ෆැසිලිටේට් කරන්න ආයතනයක් අරගෙන ඒක පහසු කරනවා නම් ඒක සිස්ටම් එකක් තියෙනවා නම් ඒක මන් දකින්නේ නැහැ මහා ලොකු වරදක් කියලා. හැබැයි අපි මීට වඩා මේ ප්‍රශ්නෙට දීර්ඝව බලනවා. මේ ඩොලර් 75ක් කතාවක් කියන එක වැරදි මතයක් සමාජගත කරනවට මම විරුද්ධයි. ඒක මාස 6ක මල්ටිපල් එන්ට්‍රි. මාස 6ක මල්ටිපල් එන්ට්‍රි මාසයක් නෙමෙයි ඉන්න පුළුවන්, මාස දෙකක් එක දිගට ඉන්න පුළුවන්. මොකද ගොඩක් ලංකාව අපි ඩිජිටල් නෝමැඩ්ස් කියලා එකක් ප්‍රොමෝට් කරනවා. ඩිජිටල් නෝමැඩ්ස් කියන්නේ කට්ටියට ඇවිල්ලා කොෆි ෂොප් එකක් ඇතුලේ ඒගොල්ලන්ගේ කම්පියුටර් එකේ ලංකාව ඉඳගෙන ලෝකෙ ඕන විදිහට වැඩ ගන්න ප්‍රති. ඒ වගේම මිනිහෙක්ට අඩුම ගානේ මාස දෙකක්වත් ලංකාවේ නිදහසේ සැරිසරලා ඉන්න පුළුවන් වෙන වීසාවක් දෙන්න ඕනේ. ඒක තමයි දුන්නේ. හැබැයි පොඩි ඕවර්සයිට් එකක් හරි මිස්ටේක් එකකින් කොමරේ සිංගල් එන්ට්‍රි වීසාවක් මිස් වෙලා තියෙනවා. ඒක අපි ඊයේදී යථාතත්ත්වයටපත් කරා. ඒ වගේම රටවල් හතර නැවතතාවක් වීසා නොමිලේ දෙන්න කටයුතු කරා. හැබැයි මම නැවතතාවක් ගරුත්වයෙන් මතක් කරන්නේ අපේ ලක්ෂ්මන් කිරියල්ල මැතිතුමා කිව්වට මේක 23 වෙනිදා නොවැම්බර් මාසේ 2023 නොවැම්බර් 10 වෙනිදා තමයි ගැසට් එක දාලා නොවැම්බර් 27 තමයි ගැසට් එක ගහලා තියෙන්නේ. ඒ නිසා මේක ඔබතුමාට හොයලා බලන්න ඕනේ. ගැසට් එකක් ගහනවට පාර්ලිමේන්තුවේ අවසරයක් නැතුව දැන් ගැසට් එකක් ගහන්න බෑනේ. එහෙදි ඉස්සෙල්ලම පාර්ලිමේන්තුවේ අවසරය අරගෙන තමයි දැන් ගැසට් එකක් ගහන්න උනන. ඒ නිසා මම හිතනවා විපක්ෂයේ ප්‍රධාන සංවිධායක හැටියට ඔබතුමා මීට වඩා පොඩ්ඩක් නැගිටලා හිටියනම් මේක හොයාගන්න තිබුණා. ඒ නිසා මම හිතන්නේ මේ එහෙම නැතුව මේ චෝදනාව කියන්න එපා. මුදල් කොමිටුවට දැම්මා. මුදල් කොමිටුව අපිට වාර්තා කරා. මේ පාර්ලිමේන්තුවේ සාකච්ඡා වුණා. ඒක ඔබේ යුතුකම සාකච්ඡා කරන්නේ. ඒක ඔබේ යුතුකම හැටියට ඔබතුමා ගන්න තිබුණා. මම නැවතතක් කියනවා. මේ වීසා සම්බන්ධයෙන් මම පෞද්ගලිකව එකගේ නැහැ. හැබැයි ඒකට මම ඇතුලේ සටනක් කරනවා. හැබැයි අපිට කලෙක්ටිව් රෙස්පොන්සිබිලිටි කියලා එකක් තියෙනවා. කැබිනට් එකෙන් ගත්ත තීන්දුවක් රකින්න මම බැඳී සිටිනවා. එනිසා ඒ කරෙක්ටිව් රෙස්පොන්සිබිලිටි තුල ඉඳගෙන මේක සටන් කරනවා.
හරි බං. දරසලා පෙරමතු.
ගරු නියෝජක කතානායකතුමනි, බේවින් මිසුති. පළමුවෙන්ම
ගරු දරසලා මැතු මේ ක්‍රියාල මැතු ඔබ මොකක්ද?
ඔව්. මම අවේ සරල ප්‍රශ්නයක් පාර්ලිමේන්තුවේ මේ නව වීසා ෆී එක අනුමත කරුවේ කවදද? ඇත්ත වශයෙන් පාර්ලිමේන්තුවෙන් අනුමත කරන්න නැතුව ගැසට් කරන්න බෑ. හැබැයි නීති විරෝධී ගැසට් හරියට ගහලා තියෙනවා. අපි දන්නවා ඒක. ඒකනේ ගෝඨාභය රාජපක්ෂ මාසෙ ගැසට් වෙනස් කරුවේ. ගැසට් කීයක් රිවර්ස් කරුවාද? ඉතින් මම කියන්නේ නීති සර් සර් this is government business. Government has to do it properly. If they do it improperly and gazette, then they don't make it regular. Honorable leader of the house will understand. Just because they have a government, it has to be done properly. Must follow the guidelines. They are in a hurry. They publish gazettes. Then they don't make it regular. So this is my point.
ආරෙන් පෙරන්න.
අර ඒක කතාවේ නෑ. දැන් මේක හදිස්සිය ගහපු ගැසට් එකක් සහ ඉම්ප්ලිමන්ට් එක හදිස්සියෙන් වුණා කියලා ඒක මම දිනේ ඔබතුමාට කිව්වේ. නොවැම්බර් මාසේ ගැසට් වෙලා නම් දැන් ඊට පස්සේ මේක ඉනැක්ටවෙන්නේ ඒප්‍රිල් මාසේ ගරු ප්‍රධාන සංගධායකතුමා. ති එහෙමනම් මේක පිළිබඳ ඔබතුමාල ඉන්ෆෝර්ම් වෙලා තිබුණනම් කෙට ඔබතුමාල කියනවා මේක හදිස්සිය ගහපු කඩිමුඩිය ගහපු ගැසට කඩිමුඩිය ගහලා නෑ. ඇතුව නොවම්බර් මාසේ ගහලා මේක අප්‍රිල් මාසෙම ඉම්ප්ලිමෙන්ට් වෙන්නේ. දැන් ඔබතුමාලට මෙතෙක් කල් ඒක නොදෙනුවත් ඉන්න විදියකුත් නෑ නේද? එහෙමනම් ඒක ඔබතුමාල එක්ක ගැසට් කියවන්නේ නෑ. එක්ක ඔබතුමාල ඔබතුමාලගේ වකිම කරලා නෑ.
හොඳයි. ගරු දලසර පෙන්මෙන්තුමා.
ගරු නියෝජකතානායකතුමනි බෙහෙවින් මිසුති මට මේ විපක්ෂයේ සියලුම මන්ත්‍රීන්ට අදාළව සහ ඒ වගේම දකුණු පළාත නියෝජනය කරන සියලුම මන්ත්‍රීන්ට අදාළව වරප්‍රසාද ප්‍රශ්නයක් තමයි මම ඔබතුමාට දැනුම් දුන්නේ. ඊට පෙරින් මට විනාඩියක් දෙන්න කරු නියෝජක කතානායකතුමනි. කරු විපක්ෂ නායකතුමා ඉතාම වැදගත් යෝජනාවක් අගමැතිතුමාට ඉදිරිපත් කරා මෙරටේ ආබාධිත ප්‍රජාව සම්බන්ධයෙන්. ඒක පාර්ලිමේන්තුවේ ආබාධ සහිත ප්‍රජාව අන්තර්කරණය සඳහා වූ සංසදයේ විදියටම අපි යෝජනා ඉදිරිපත් කළා තියෙනවා. මම යෝජනා කරන ගරු අගමැතිතුමාට ප්‍රශ්නේ මුල තියෙන්නේ ගරු නියෝජක තනාගතුමනි සංඥා භාෂා පනතක් විදිහට සම්මත වෙන්නට ඕනේ කිසි ගැටලුවක් නැහැ. හැබැයි මව් ප්‍රශ්නේ තියෙන්නේ ආබාධ සහිත ප්‍රජාවගේ අයිතිවාසිකම් සඳහා වූ පනත තියෙන්නේ මීට අවුරුදු 27කට පෙර 996 අංක 28 දරන පනත. ඒ පනත වහාම සංශෝධනය වෙන්නට ඕන, අප්ඩේට් වෙන්නට ඕනේ. එතන තමයි ගැටලු රාශියක් තියෙන්නේ. ඒ පිළිබඳව ගරු අගමැතිතුමාට සහ සභානගතතුමාට අවධාරණය කරමින් අර කාරණාවට යන ගරු නියෝජක තානාගතතුමනි, දැන් පළවෙනි ප්‍රශ්නේ ඊයේ පෙරේද මේ පහුගිය සතියේම මාධ්‍ය වාර්තා කරා විපක්ෂයේ නියෝජනය කරන මන්ත්‍රීවරුන්ට සුරා බලපත් 32ක් ලබා දීලායි කියලා. ඇතැම් ආගමික නායකයෝ, ඇතැම් දේශපාලන නායකයෝ, මාධ්‍ය, නව මාධ්‍ය මේ සියල්ලම ප්‍රධාන ධාරාවේ මාධ්‍ය මේක වාර්තා කරනවා. මම දන්න තරමින් මම නියෝජනය කරන කණ්ඩායම තුළ කිසිවෙක්ට ඒ ආකාරයේ සුරා බලපත්‍ර ලබා දීලා නැහැ. මම දන්න විදිහට විපක්ෂ නියෝජනය කරන අති බහුතරයක් මන්ත්‍රීවරුන්ට එහෙම වරප්‍රසාද අරගෙනත් නැහැ, දීලත් නැහැ. ඒ නිසා මේක විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කඩකිරීමක් විදිහට තමයි මම මේක අඳුනගන්නේ, තෝරගන්නේ, කියවගන්නේ. ඒ නිසා ඒ පිළිබඳව ඔබතුමාගේ අවධානය යොමු කරනවා. මේක පොදු වෙල්ල කරන ඉතාම සාහසික චෝදනාවක් නිසා සහ විශේෂයෙන් මම 1994 ආණ්ඩුවේ මගේ මිත්‍රයෝ මෙතන ඉන්නවා. එක මන්ත්‍රීවරයෙක්ට බලපත්‍ර 8 ගාන නිකුත් කරා. වයින්සෝස් 3කුත්, සොෆ්ට්ලික බලපත්‍ර 5කුත්. මේ අතම ප්‍රතික්ෂේප කරපු මන්ත්‍රීවරයෙක් විදියට. මම එදා කිව්වේ මන්ත්‍රීවරුන් හරහා වරප්‍රසාද විකුණගෙන කන එක සාධාරණ නැහැ කියලා. ඒ නිසා මේ පිළිබඳව ඔබතුමාගේ අවධානය යොමු කරන්න. දෙවෙනි කාරණේ ගරු නියෝජක කතානායකතුමනි, ඔබතුමා දකුණු පළාත නියෝජනය කරන මන්ත්‍රීවරයෙක්. ගරු කතානායකතුමා දකුණු පළාත නියෝජනය කරන මන්ත්‍රීවරයෙක්. දකුණු පළාත නියෝජනය කරන මන්ත්‍රීවරු ආණ්ඩුවේ විපක්ෂයේ රාශියක් ඉන්නවා. ඊයේ පෙරේද දවස් දෙකේම ප්‍රධාන ප්‍රවෘත්තියක් විදියටත් වාර්තා වුණා එක්තරා දකුණේ ප්‍රධාන දේශපාලඥයෙක්, දකුණේ ප්‍රබල දේශපාලඥයෙක්. මේ විශේෂණ පද වැදගත්. ඔබතුමාට තදාල වෙන නිසා මම කියන්නේ ප්‍රබල දේශපාලඥයෙක් තරුණයන් රවටලා කොරියාවේ යන බවට පොරොන්දු දීලා පුහුණුව ලබා දීලා කෝටි 2000කට වැඩි මුදලක් මේ වෙනකට වංචා කරලා තියෙනවායි කියලා. මේ කවුද කියලා කියන එක හෙළිදරව් කරන්නේ නැහැ. ඉතින් මේක පොදුවේ සිළු දනාටම එල්ල වෙන බරපතල චෝදනාවක්. ඒ නිසා මේ සත්‍යතාවය ඔබතුමා සභාවට හෙළිදරව් කරලා කවුද මේ පුද්ගලයා කියලා කියන එක හෙළිදරව් කරන්න කරලා මේ දකුණු පළාතේ මන්ත්‍රීවරුන්ගේ ඒ වරප්‍රසාදය ආරක්ෂා කරලා දෙන්න. එහෙම නැත්නම් මේ පාර්ලිමේන්තුවේ 225ම තක්කඩිය, හොරු ආදී වශයෙන් ජනගත කරලා තියෙන ඒ මතයට යම් වටිනාකමක් මේ හරහා නැවත එකතු වෙන එක වළක්වා ගත යුතුයි. ඒ නිසා ඔබතුමාගේත් කතානායකතුමාගේත් මැදිහත් වීම මම ඉතාම ගෞරවයෙන් අපේක්ෂා කරනවා.
ගරු කතානායකතුමාට ඒ පිළිබඳව දැනුම් දෙන්නම්. ඒ වගේම අපේ රටේ මාධ්‍ය ගරුවන්ගේත් වගකීමක් තියෙන යම් ප්‍රවෘත්තියක් පළ කිරීමේදී ඒ නිවැරදිව නම් හරියට තොරතුරු තියෙනම් කෙලිම සඳහන් කළ දැම නම් මේ අපි හැමෝටම එන අපවාදයෙන් වළකින්න පුළුවන්. ඒ නිසා මාධ්‍ය කරුණු ගොඩක් වෙලාට ව්‍යංගෙන් සමහර දේවල් මතු කරන නිසා තමයි මාගේ ප්‍රශ්න ඇති වෙන්නේ. ගරු කතානායකතුමාට ඒ පිළිබඳව දැනුම් දෙන්න. තැවිසිරි ජයසිකරමැතිතුමා.
නියෝජක කතානායකතුමනි, මම මේ කාරණය පෙරේදත් මතු කරා මේ සභාවේදී. විශේෂයෙන්ම මේ රුසියානු යුක්‍රේන යුද්ධයට විශාල පිරිසක් මේ රට ඇතුළෙන් යවලා තියෙනවා දැන්. අද වශයෙන් මේක රුසියානු ආණ්ඩුව සම්බන්ධ කාරණයක් නෙවෙයි. ඒ නිසා ඒ අය මේකට වකිව යුතු නැහැ කියලා මම ප්‍රකාශ කරන්නේ. දැන් පෙරේද මම මතු කරමින් පස්සේ කරු අග්‍රාමාත්‍යතුමනි, අපේ ටිරානලස් මහත්මයාගේ අපේ කමිටුවත් අපි ඒක සම්බන්ධව මම ගණනාවක් ඉදිරිපත් කරා විස්තර. දැන් මෙතනින් පස්සේ විශාල වශයෙන් මේ ඉල්ලීම් මේ ලංකාවේ ඉන්න අය මට දවස ගන්න එවනවා. දැන් මීර ජනරංජන පෙරේරා මාස 3 මාර්ගයෙන් කිසිම තොරතුරක් නැහැ. විධාන ආරච්චිගේ දුෂාන් සමීර, සාහන ඉෂාන් පෙරේරා, ඉන්දික රත්නසිරි, චමින්ද රෝහණ කුමාර, අජින්ත දිල්රුක්ෂ, නිලන්ත කුමුදු කුමාර, තරිඳු භාග්‍ය වන්‍යාරච්චි මේවා තමයි ගරු කතානායකතුමනි දැනට මට ඇවිල්ලා තියෙන මේ තොරතුරු ටික. මේ අය කියන්නේ මාස 3කින් 4කින් මේ අය ගැන කිසිම තොරතුරක් නැහැ, පඩියක් නැහැ, මේ අය කොහෙද ඉන්නේ කියලා දන්නේ නැහැ. මේ සම්බන්ධව ඇත්තටම මම ස්තුතිවන්ත වෙනවා අපේ මහාචාර්ය ජනිතා මැතිණියට, මේ රුසියානු ලංකාවේ තානාපතිතුමිය. එතුමියත් එක්ක මම දිගටම මේ සම්බන්ධව විස්තර ගෙනල්ලා කතා කරා. මම විශේෂයෙන් අරුව ග්‍රාමාත්තුමාගෙන් ඉල්ලනවා කරුණාකරලා මේකට මැදිහත් වෙන්න. මොකද විශේෂයෙන් විශාල පිරිසක් මේ විදිහට ගිහිල්ලා තියෙනවා. මේ අය යව්වේ කෑම්ස් වල වැඩ කරන්න. කෑම්ස් වල නිකන් තියෙන ඒ තියෙන ඔක්කොම මම ඔබතුමාටත් එවන්නම්. ඒ සියලු දේවල් වල තියෙන්නේ කෑම්ස් වල වැඩ කරන අය විදිහට. නැතුව යුද්ධයට යන්න නෙමෙයි. අන්තිමට මොකද වුනේ? ඒ අය ගිහිල්ලා තියෙනවා යුද්ධයට. සමහර අය කෑම්ස් වල වැඩ කරන අස්සේ කරු අග්‍රාමාත්තුමනි, ඒ අයගේ පඩිය රුපියල් 50000යි. සමහර කාන්තාව මට කතා කරලා කිව්වා, "සර් අපේ පඩිය 50000යි, 50000න් ජීවත් වෙන්න බෑ." බැරි නිසා රුසියාවට යව්වා. රුසියාවෙ ඉඳලා එතනින් පස්සේ කැම්ප් එකේ වැඩ කරගෙන ඉන්නකම මං කියනවලු 115කට 20කට එන්න මේ යුද්ධයට යන්න. එහෙම ගියා ඉන්නවා. ඒ නිසා මං හිතන්නේ මේක දැඩිව කල්පනා කරලා බලලා වහාම කමිටුවක් හරි දාලා මේක හොයන්න. මොකද්ද මේ වෙලා තියෙන්නේ? මේ අයගේ තත්ත්වය මොකද්ද? සා රුසියානු ආණ්ඩුවත් එක්කත් සාකච්ඡා කරලා බලන්න. මේක රුසියානු ආණ්ඩුවට ගත්ත එකක් නෙමෙයි. මේ හමුදා නිලධාරීන් ඔවුන් කුලී හමුදාවන්ට බඳව ගත්ත අය ඉන්නේ මේ. ඒ නිසා මේක ගැන විශේෂයෙන් අවධානය යොමු කරන්න කියලා ඉල්ලනවා. ඒ වගේම විශේෂයෙන් අපේ හරින් ප්‍රාන්තමත්වවත් ඉන්න නිසා මේ ඔබතුමාලා අර වීසා ෆ්‍රී වීසා කැටගරි එක යටතේ මම විශේෂයෙන් කොරියානු ශ්‍රී ලංකා මිත්‍රත්ව සංගමේ සභාපති විදියට මම මේ ඉන්න නිසා මම ඉල්ලීමක් කරන්නේ. ඒකත් ඉදිරිපත් කළ තියෙනවා නම් මම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම විශේෂයෙන් තව එක කාරණයක් මම මතු කරනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ විපක්ෂයේ සියලු මන්ත්‍රීවරු වෙනුවෙන් අපේ කතා අපේ විපක්ෂනායකතුමත් මම හිතන්නේ ඒ සම්බන්ධව කතා කරයි. මම හිතනවා මේ අවුරුද්දේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපේ විමධ්‍යගත අරමුදල් විපක්ෂයට එන්නද මේ පාර්ලිමේන්තුවේ මෙයාට කිව්වම එදා නැගිටලා කිව්වා පාර්ලිමේන්තුව අතුසුබ කටරි විතරයි හම්බුනේ දෙන්නේ කියලා. එහෙම නීතියක් ලංකා ඉතිහාසෙ කොහෙවත් තිබුණේ නැහැ. මේ විමධ්‍යගත අරමුදල් එදා ඉතිහාසෙ අවුරුදු ගාණක ඉඳලා අපිට ලැබුණා. හැබැයි මේ අවුරුද්දේ මේ ජනාධිපතිතුමා ඇවිල්ලා මෙතන ප්‍රකාශ කරා විමධ්‍යගත අරමුදල් ලබා දෙනවා කියලා. හැබැයි කිසිම විපක්ෂ මන්ත්‍රීවරයෙකුට මේ විවාදගත අරමුදල් ලැබලා දුන්නේ නැහැ. මේ ඉඳලා ආණ්ඩුවට උදව් කරන කට්ටියට දීලා තියෙනවා. විපක්ෂේ ඉඳලා හැබැයි ආණ්ඩුවට අත උස්සන කට්ටියට දීලා තියෙනවා. ඒ නිසා මම කියන්නේ මේක හරිම අසාධාරණ ක්‍රියාවලියක් කරන නියෝජ්‍ය කතානායකතුමනි. අපිට ගම්මල අපිට මේ සල්ලි ඔය සල්ලි දීලා විතරයි සල්ලි දීලා ඡන්ද දීලා නැදුවා බැරුව ගියා. ඒ නිසා ඕනනම් එකක් කරගන්න කමක් නැහැ. මේ සිල්රේදි බෙදලා අරවා බෙදලා මේවා බෙදලා අපිට දිනන්න බැරුව ගියා 2015. ඉතින් ඒ නිසා බෙදීම නෙමෙයි වැදගත් වෙන්නේ. ගෞරවයක් තියෙනවා මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විපක්ෂේ. කරුණාකරලා මම ඔබතුමාගෙනුත් ඉල්ලනවා, ගරු අග්‍රාමාත්‍යතුමත් ඉන්නවා මෙතන, සභානායකතුමා ඉන්නවා, ආණ්ඩුපක්ෂ ප්‍රධාන සංවිධායකතුමා ඉන්නවා. ඔබතුමාලා කරුණාකරලා මේ අසාධාරණයට ලක් කරන්න එපා. මොකද හේතුව මේක තමුන්නාන්සලා ලබන අවුරුද්ද වෙනකොට තමුන්නාන්සලාටත් මේ ඉරණම්ම අත් වෙනවා. මතක තියාගන්න. අපි ඒකට සූදානම් නැහැ. ඒව ජරා වැඩේ කරන්න. ඒ නිසා කරුණාකරලා මේක ලබලා දෙන්න කියන ඉල්ලීම තමයි නැවතත් අපි කියන්නේ.
හොඳයි. රංජිත් මතුමන්නම්
ඔන්න ෆෝඩ නියෝජ්‍ය කතානායකතුමනි, මම දැන් ඊයේ මම පාර්ලිමේන්තුවේ නැති අවස්ථාවේ අනුර කුමාර දිසානායක මැතිතුමත් රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුමර මැතිතුමත් අසත්‍ය ප්‍රකාශයක් කළා තියෙනවා මංගෙන්. පාස්කු ඉරිදා බෝම්බ සිද්ධිය වෙලාවේ මේ රටේ නීති හා සාමය ඇමති මං කියලා ඒගොල්ලෝ කියලා තියෙනවා. මේක වහාම අස් කරගන්න 2019 අප්‍රේල් 21යි මේ බෝම්බ පිපිරුවේ. දින 52 කුමන්ත්‍රණයත් එක්ක 2018 10යි 26 වෙනි දින මගේ කැබි නීති හා සාමය ඇමතිකම් මගෙන් අයින් කරා. මාස 8කට තමයි බෝම්බ පිපිරුවේ. 2018 5යි 17යි 5යි 19 රාජ්‍ය බුන්දියාත්සේ වාර්තාවේ වල තිබ්බා මේ ත්‍රස්ස සහරාන්ග. අපි 2018 7 වෙනි මාසේ 2 වෙනිදා සහරාන්ව අත්අඩංගුවට ගන්න අපේ ත්‍රස්තවාදී විමර්ශන කොට්ටාසේ නියෝගයක් කරන් තියෙන අධිකරණය. ඒ වගේම ජාත්‍යන්තර වරින්තු බලපත්‍රයකුත් තරන් තියෙන අපේ ආණ්ඩුව කාර්ය. මම කියන්න සඳහන් කරන්න ඕනේ මේ කුමන්ත්‍රණයක් කියන එක මම නීති ආසාමය ඇමතිවරයා විදියට 2018 6 වෙනි මාසේ 7 වෙනිදා ඉඳලා මාස 4ක් මට මේ රහස් උතු සේවයේ රාජ්‍ය උතු සේවයේ වාර්තා මට ඉවල නැහැ. වාර්තා මට ඉවල නැහැ. මොකද මේගොල්ලෝ කරේ? මේ පරීක්ෂණ කරේ නාලක සිල්ව අඩියයි. නාමල් කුමාර කියන කෙනෙක් පැමිණිල්ලක් දාලා මෙයාව ඉන්ටඩික් කරා. අද යව නිදහස් වෙලා මෙයා දැන් නැවත DIG කෙනෙක් ඉදිරියට වැඩ කරනවා. මේ කුමන්ත්‍රණේ කොටස කවුද මේක ගේන්නේ? අනුර කුමාර දිසානායක මහත්මයයි ජානක වක්කුඹර මහත්මයයි දෙකක් අහුවෙලා දන්නේ වැඩේ දෙන්නේ. මේ දෙගොල්ලම බෝම්බකාරයෝ. මේ දෙගොල්ලම බෝම්බකාරයෝ. එක්කෙනෙක් 300 ගාණක් මැරුණා මේ බෝම්බේ කුමන්ත්‍රණයෙන්
අවසන් කරන්න.
ආස්කිරිදා 1989 කතරගම මහ පෙරහැරේ මේ JVP කාර්ය බෝම්බ ගහලා 13 දෙනෙක් මැරුණා. දෙගොල්ලම බෝම්බකාරයෝ. 6000 ගාණක් අපේ මැරුවා. දැන් මොකද වෙලා තියෙන්නේ? JVP එක දැන් අනුර කුමාර දිසානායක මහත්මයා බොහොම පිරිසිදුව කතා කරනවා. පරණ අතීතයේ හොදා ගන්න බැරි නිසා ගමේ IRC කාර්යා කිරේ ගිහිල්ලා ගමට එනකොට නම වෙනස් කරගෙන ඉන්නේ. ඒක නෙමේ JVP NPP වෙලා තියෙන්නේ. අපි එතුමායෙන් අහනවා ඉබ්‍රාහිම් JVP එකේ ජාතික ලයිස්තු අපේක්ෂකේ. එතුමා කියනවා පාර්ලිමේන්තුවේ ඇයි ඉබ්‍රාහිම්ද දුන්නේ රනිල් වික්‍රමසිංහ මහත්මයයි මහින්ද රාජපක්ෂ මහත්මයයි තනතුරු දීලා තියෙනවා කියලා. එහෙනම් JVP එකට කරන රනිල් මහත්තයා කියන ඉදිරියට පේන්නේ. මහින්ද මහත්තයා කියන ඉදිරිය. මම කියනවා JVP එකට මේ වගේ අසත්‍ය ප්‍රකාශ කරන්න එපා. කතානායකතුමයි මයිල්ලා සිනා කරුණාකර මේක අයින් කරන්න කියලා.
හොඳයි. ගරු නලින් බණ්ඩාර මහත්මයා කලින් කිව්ත්තේ.
මම සිදුවන් දෙනවා විශේෂයෙන්ම කාරණා දෙකක්. එකක් තමයි මේ පාර්ලිමේන්තුවේ උතාම අවධානයට යොමු කරපු රටේ අවධානයට යොමු වුණු මේ පුරවාසි භාවය පිළිබඳ නඩුවක් තියෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. මේ පෙබරවාරි 27 වෙනිදා මේ නඩුව අවසන් කරලා තියෙන්නේ. ඒතර මේ තීන්දුව දැන් මාස දෙකකට ආසන්න ප්‍රමාණයක් තාම තීන්දුව ඇවිල්ලා නැහැ. විශේෂයෙන් මේ නඩුව පටන් ගද්දී ඒ ශේෂ්ඨාධිකරණ නිසිරුරු කිව්වා මේක ඉතාමත්ම වැදගත් නඩුවක්, රටේ මහජන මුදලෙන් නඩත් වෙන පුද්ගලයා පිළිබඳව නඩුවක් නිසා මේක ඉතාම ඉක්මනින් අහලා අවසන් වෙන්න ඕන කියලා. දැන් අහලා අවසන් නඩුවේ තීන්දුව එන්නේ නැහැ. අපිට ආරංචි එක විනිසුරු වරියක් ශේෂ්ඨාධිකරණ විනිසුරුවක් මේ තීන්දුව ප්‍රවාද කරනවා කියන එක. ඒසාව වහාම මේ පාර්ලිමේන්තුවේ අවධානය යොමු කරනවා මේ නඩු තීන්දුව ඉතාම ඉක්මනින් දෙන්න කියලා. ඒ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ විමද්දගත මුදල් ඉතිහාසයේ හැමදාම මහජන නියෝජිතයන්ට ආණ්ඩු පක්ෂයේද විපක්ෂයේද කියලා බලන්න නැතුව දුන්නා. මොකද අපි මේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය යටතේ අපිව මෙතෙන්ට එවලා දෙන්නේ මිනිස්සු. කුරුණාලදේශයේ වැඩිම මනාපාරම් මට 175,000 අන්දර මාව මෙතෙන්ට එවලා දෙනවා මිනිස්සු. ඒකර අපිට අයිතියක් තියෙනවා මේ පාර්ලිමේන්තුවේ විමද්දගත අරමුදලින් යම් දෙයක් හරි මිනිසුන්ට දෙන්න. ඉතින් රනිල් වික්‍රමසිංහ මහත්තයා ඉතිහාසය වෙනස් කරලා එතුමාට උදව් කරන කට්ටියටයි විපක්ෂය එතුමත් මුට්ටි අලනා ඉන්නවනම් මන් දන්නේ එයාලටයි විතරක් දෙන්න. ඒ නිසා කරුණා කරලා ගරු අගමැතිතුමනි මේක නිවැරදි කරන්න, ඒ තුප්පහේ වැඩේ කරන්න එපා. සියලු දෙනාටම විමද්දගත අරමුදල් දෙන්න කටයුතු කරන්න.
හොඳයි. හරිම පැහැදිලිව නැත්තම්.
නායකතුමනි මම ඔබතුමාට ඉදිරිපත් කරා පාර්ලිමේන්තු වරප්‍රසාද ප්‍රශ්නයක්
එක්කම. ඔබතුමා දැන් ඒක න්‍යායපත්‍රය ඊළඟට තියෙනවා මෙයා.
ආ නෑ මම මේ මෙතරත් ඒ ප්‍රශ්නෙම නැවතතාවක් ඇදිලා ආපු නිසා තමයි මම මේක ඉල්ලීමක් කරන්නේ.
මට
පුළුවන් දැන් ඉදිරිපත් කරන්න කරු කතා නේද?
ඔව් ඔබතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි පෞගිය දවසකදී විපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමත් ප්‍රකාශයක් ඉදිරිපත් කරා පාර්ලිමේන්තුවේ මේ තුමන්ලගේ පැත්තේ ඉඳන් මෙහා පැත්තට
ආපු ගරු ඇමතුමා අපි ඔබතුමාගේ වරපසව පස්සේ ඊළඟට තියෙනවා න්‍යායපත්‍රය ඇතුල් කරලා තියෙන අපි එතෙන්ද ඉදිරිපත් කරමු.
හරි එහෙනම් මේ කීර කරගන්නද?
ඈ
න්‍යායපත්‍රය අනුව ගන්නවද?
ඔව් න්‍යායපත්‍රය අනුව ගමු. ඔව් දැන් අපි කලින් මේ ප්‍රධාන වැඩ කටයුත්තක් තියෙන එක ඉස්සෙල්ලා අවසන් කරමු ගරු මන්තුමල්. ඔව් අවස්ථාව දෙනව ගරු මන්තුමා ප්‍රධාන කාරණාවක් තියෙන එක සඳහන් කළා. තිරන් පණ අල්ලස් මන්තුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි මම ඉස්සෙල්ලා කතා කරන්න ගියාම මට බාධා කරපු හින්දා මම නැවැත්තුවා. නමුත් මහජනතාවේ හිතයි අපි මේක පාර්ලිමේන්තුවේ පාස් කරලා නැහැ කියලා. ඒකින්ද මම දින ටික විතරක් දීලා ඉතුරු ඒවා මම පස්සේ කියන්නම්. මේ වීසා වැඩිකරණ එක ගැන උපදේශක කාරක සභාව තිබිලා තියෙන්නේ නොවැම්බර් මස 21 2023 පාර්ලිමේන්තුව සම්මත කරලා තියෙන්නේ නොවැම්බර් මස 23 වෙනි දින. ගැසට් එක කරලා තියෙන්නේ නොවැම්බර් මස 27 වෙනි දින. ඉතින් නොවැම්බර් මස 23 වෙනි දින ආණ්ඩු පක්ෂය විපක්ෂය සියලු දෙනාම එකතු වෙලා ඡන්දයකින් තොරව සම්මත කරපු දෙයක් මේක.
හොඳයි. පොඩි එක කාරණයක් තියෙන කරමන්තර. අට නොපැමිණේ අවසර පිළිබඳව යෝජනාව යාපනයේ මැතිවරණ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ජී.ජී. පොන්නම්බෙල්ල මහතාගේ නොපැමිණීමේ අවසර පිළිබඳ යෝජනා ගරු නීතිඥ ලක්ෂ්මන් කිරියල්ල මැතිවාසී ඉදිරිපත් කිරීම. කිරියල්ල මැතිවා.
ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 60 ව්‍යවස්ථා යටතේ යාපනයේ මැතිවරණ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජී.ජී. පොන්නම්බෙල්ල මහතාට 2024 අප්‍රේල් 26 වෙනිදාට මාස 3ක කාලය තුළ පාර්ලිමේන්තුව රැසීම වලට නොපැමිණීමට අවසර දීවිතයි බයි යෝජනා කරපිට
යෝජනා විස්තර කරන්න
හරි නම් වලිමලිකෙන්ද
හොඳයි